Order, please.
කතරගම රෑගේ නිවේදන ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 121(1) වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව 20 වන ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනය නැමැති 50 කිරපත සම්බන්ධයෙන් ශේෂාදී කරන විට ඉදිරිපත් කරන පෙස්සන් 1000 පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන දීමට කැමැත් වෙමි. දෙවැනි නිවේදනය ගරු මන්ත්‍රීවරුනි මේ මන විට අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභා 43ක් ස්ථාපිත කර ඇති බැවින් මෙම අගන අවස්ථාව ප්‍රයෝජනට ගනිමින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව කටයුතු කර අම වශයෙන් සෑම මාසයකට වරක් සියලුම අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභා රැස්වීම කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් එම කාර්ක සභාවල සභාපතිවරුන් මන විශේෂ භාර අමාත්‍යවරුන්ගෙන් කාර්ය විකෘතව ඉල්ලා සිටින අතර පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් අවශ්‍ය කටයුතු කිරීමට සක්‍රීය දායත්වය ලබා දෙන මෙන් දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා සිටිමි. තුන්වැනි නිවේදනය ගරු මන්ත්‍රීවරුනි පාර්ලිමේන්තුවේ ඝනපූර්ණය නැවැත්වීමේ හේතුවෙන් අදාළ දිනයන්ට නියමිත වූ පාර්ලිමේන්තුව වැඩ කටයුතු පවත්වාගෙන යන්න නොහැකිව පාර්ලිමේන්තුව කල් තැබීමට සිදු වූ මෑත කාලීන අවස්ථා කිහිපයක් සම්බන්ධයෙන් සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැඩි අවධානය යොමු කරනු කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ දෛනික ප්‍රධාන වැඩකටයුතු අතර රජයේ අමාත්‍යාංශයේ විවිධ කාර්යයන්ට අදාළව පාර්ලිමේන්තුව අනුමැතිය සඳහා ඉදිරිපත් කරන 50 කෙටුම්පත් නොඑක් අනපනත් ජරත් වූ නියෝග නියමයන් රෙගුලාසු ගිවිසුම් සහ ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ යෝජනා සම්මතයන් මැනි වැදගත් සහ නිශ්චිත කාර්ය රාමුවක් තුළදී පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් වූ ලබන ව්‍යවස්ථාදායක කටයුතු ඇතුළත් වන බවත් එසේම එවැනි ව්‍යවස්ථාදායක කාර්යයන් පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුව රැස්වීම වෙනුවෙන් දෛනික විශාල මහජන මුදල් ප්‍රමාණයක් වැය කරනු ලබන බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ලෙස උතුමන්ලා ඉතා හොඳින් දන්නා කරුණකි. එබැවින් මෙලෙස ඉතා විශාල මහජන මුදලක් දෛනික වැය කරමින් රටේ අයවැය මූල්‍ය ප්‍රතිපත්තිය සහ රටේ ව්‍යවස්ථාදාය ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේලා අත්‍යවශ්‍ය වන වූ පාර්ලිමේන්තුවේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ ඝනපූර්ණය නොමැතිවීම නිසා අක්‍රීයවට එළජීම ඉතාමත්ම අවාසනාවක් තත්ත්වයක් බව සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය සඳහා යොමු කිරීමට කැමැත්තෙමි. එබැවින් පාර්ලිමේන්තුව තුළ ඝනපූර්ණය පවත්වා ගැනීම ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ව්‍යවස්ථාදායක වගකීමක් බව අවධානය කරන අතර ඉදිරියේදී පාර්ලිමේන්තු පැමිණ එවැනි කනගාටුදායක තත්ත්වයක් මතු නොවන ආකාරයෙන් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඊළඟ නිවේදනය ගරු මන්ත්‍රීවරුනි වාචික පිළිතුරු අපේක්ෂා කරන පසු සම්බන්ධයෙන් කනු කිහිපයක් පිළිබඳව ගරු මන්ත්‍රීවරුන් සිය දෙනාගේම කාරුණික අවධානය යොමු කරනු කැමැත්තෙමි. වාචික පිළිතුරු අපේක්ෂා කරන පසු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව ආම වශයෙන් තුන්වැනි අවස්ථාවදීවත් පිළිතුරු සැප යුතු බැවින් පිළිතුරු ලබා දීම සඳහා එම ප්‍රශ්න යොමුවන විෂය භාර අමාත්‍යවරයා නිමිත දේනි පාර්ලිමේන්තු පැමිණ එම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමටත් අමාත්‍යවරයා නොසිටින අවස්ථාව කැබිනට් නොවන අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ ප්‍රශ්න පිළිතුරු ලබා දීමටත් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මේ ප්‍රශ්න පිළිබඳව කලින් දැනුදීම පාර්ලිමේන්තුවේ නාය පුත්‍රය මගින් සිදු කරනු ලැබින් අදාළ මන්ත්‍රීවරයා නීත දිනේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න සහ නියමිත වේලාවදී ප්‍රශ්න ඇසීමට කටයුතු ලෙසත් සියලුම ගරු මන්ත්‍රීතු මණ්ඩලා වෙත දැනුදීමට කැමැත්තෙමි. අවසාන නිවේදනය ගරු මන්ත්‍රීවරුනි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව තේරීම් කාරක සභාව විසින් ඇතැම් ආංශික අධීක්ෂණ කාරක සභා අමාත්‍යාංශ උපදේශක කාරක සභා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව ස්ථාවර නියෝග පිළිමිති කාරක සභාව රජයේ මුදල් පින්වල කාරක සභාව සහ පසුපෙළ මන්ත්‍රියන්ගේ කාරක සභාව යනාදී කාරක සභාවල සේවයකින් සඳහා නම් කරන ලද සහ ඇතැම් කාරක සභාවල සංශෝධනය කරන ලද සභික මන්ත්‍රියගේ නම් ඇතුළත් ඊ සිට ආර් දක්වා බෙන්වෙන් වශයෙන් නිවේදන 14ක් හැන්සාඩ් වාර්තාවේ භාෂාත්‍රයෙන් පළ කිරීමට හැකිවන පරිදි සභාගත කරන බව දන්වනු කැමැත්තෙමි. කථානායකවරයා විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාව 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2015 මුදල් වර්ෂයේ සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ 9 වැනි කාණ්ඩයේ 8 වැනි කොටස සහ 2016 මුදල් වර්ෂයේ සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩයේ 21 වැනි කොටස 3 වැනි කාණ්ඩයේ 9 වැනි කොටස සහ 9 වැනි කාණ්ඩයේ 6 වැනි කොටස මම ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා
එම වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා.
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි,
දෙදස් පහළොව වර්ෂය සඳහා සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2016 වර්ෂයේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ කාර්යසාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ 2016 වර්ෂයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යසාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගෞරව කර්මාන්ත වාණිජ කටයුතු ඇමතිතුමා.
කථානායකතුමනි, 2016 වර්ෂයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ කාර්යසාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2013 වර්ෂය සඳහා වීයලවි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2016 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා කෘෂිකර්මය සහ ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු උසස් අධ්‍යාපන සංස්කෘතික කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්, 2016 වර්ෂය සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික ගිණුම්, 2016 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යාපනය හා සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ 12 වැනි වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාව, 2016 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2016 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, 2016 වර්ෂයේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අධිකරණ පරිපාලන දෙපාර්තමේන්තුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීති කෙතුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රේෂ්ඨාධිකරණ රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුවේ සහ ණයසහනදායක මාණ්ඩලීය දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු විදුලි සංදේශ ඩිජිටල් යතුරුතල පහසුකම් මා විදේශීය රැකියා අමාත්‍යතුමා.
කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපාමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 1985 අංක 48 දරන හා 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4-3 වගන්තිය සහ 14 වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ විසිවෙනි වගන්තියටතේ ආනයන හා අපනයන පාලන නියෝග සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්ත්‍ර වෙළඳ අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2018 අගෝස්තු 10 දින ඇති අංක 283 37 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තුමි කළ යුතුයයි මම යෝජනා කරමි.
වැයිබවතුතී කාරක සභා වාර්තා පිළිගැන්වීම ප්‍රවාහනය සංනිවේදනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මැතිතුමා විසින් පිළිගැන්වීම.
කථානායකතුමනි, ප්‍රවාහන සංනිවේදන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කරන ලද ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත් යටතේ නියෝග 2014 වර්ෂය සඳහා ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව සහ 2016 වර්ෂය සඳහා ගුවන් තොටුපළා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාව සභාපති ගරු වඩවේල් සුරේෂ් මැතිතුමා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Sectoral Oversight Committee on Education and Human Resource Development on Institute of Personnel Management Sri Lanka Amendment Bill, which was referred to the said committee.
Thank you. Mahajana Pesam Piliganima Garu Lasanta Alagiyawan Amathyathuma, Garu Edward Gunasekara Amathyathuma,
Garu Kathanayakathumani, Battanamulla Suhurupaya ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක තොරතුරු තාක්ෂණ වශයෙන් සේවය කරන SNBAKMND නාමරත්න මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු SM චන්දසේන මැතිතුමා,
ගරු කථානායකතුමනි, නෑගම්පහ ඉඳිගොල්ලෑගම සේමලංගම දකුණ අංක 2 දරන ස්ථානයේ පදිංචි DM ප්‍රසිලා විසෝකුමාරි හාමි මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු සුසන්ත පුංචිනෙලමේ මැතිතුමා,
ගරු කථානායකතුමනි, සේරුවිල කාමන්තිස්සපුර අංක 218 දරන ස්ථානයේ පදිංචි K රූපලතා මහත්මියන් ලැබුණු පෙස්සමත්, සේරුනුවර නවතිස්සපුර අංක 165 දරන ස්ථානයේ පදිංචි මෙරගල්ගේ ජයරත්න මහතා ඇතුළු 1500ක් පවුල් වෙනුවෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු චන්දිම ගමගේ මැතිතුමා, ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතිතුමා,
ගරු කථානායකතුමනි, තලංගම උතුර කොස්වත්ත පයිප පාර අංක 382 1D මදුෂාණියන් ලිපිණයේ පදිංචි DAJM දයානන්ද මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කළුතර දකුණ වැලිතුඩුවත්ත ගමගොඩ පාර අංක 113 දරණ ස්ථානයේ පදිංචි LPU කරුණාත් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, අනුරාධපුරය සාලියපුර ගල්වල හන්දි අංක 48 දරණ ස්ථානයේ පදිංචි MA චන්දන කැලු මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ගාල වලහන්දුව මානවිල අජන්තායන් ලිපිණයේ පදිංචි MLLI ප්‍රියංගනි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, පිළිමතලාව ඉලුක්වත්ත හොන්දෙනියවත්ත අංක 134 1A දරණ ස්ථානයේ පදිංචි WM ඉනෝකා නිලන්ති පීරිස් මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නොමි.
ගරු සංජීත් සමරසිංහ මැතිතුමා,
ගරු කථානායකතුමනි, මහනුවර අරුප්පල තාක්ෂණ විද්‍යාලයේ සේවය කරන S චමලි ගුණතිලක මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු ලසන්ත අලගේවන්න අමාත්‍යතුමා,
මනි රාගම පහල කරගහමුණ අංක 292 පජන්ති WJ චන්දනපෙර මහත්මයාගෙන් ලැබුණු පෙස්සම ඉදිරිපත් කරමි.
මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු වනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පරිණි ප්‍රශ්නයේ ගරු කනක හේරත් මැතිතුමා අධ්‍යාපන ඇමතිතුමා ගැසීමට කරුණාකර කාලය සම්බන්ධයෙන් අවධානය යොමු කරන දෙපාර්ශ්වයට මම කියනවා.
අහනෝ ගරු කථානායකතුමනි, අහනෝ
ගරු කථානායකතුමනි, අයන් එක පාසල් ක්‍රමවත්ව පවත්වාගෙන යාමටත් සිසුන්ගේ ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය බාධාකින් තොරව පවත්වාගෙන යාම සඳහාත් අවශ්‍ය සියලුම පහසුකම් පාසල් 11194ක් සඳහාම සැපීමට රජය බැඳී සිටි. එහිලා පිළිගත් ජාතික ප්‍රතිමාන හා නිර්ණායකවලට අනුව පාසල් සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලැබේ. එසේ වුවද තවදුරටත් පහසුකම් සංවර්ධනය විය යුතු ක්ෂේත්‍රයන් පවතී. සමස්තයක් වශයෙන් ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වන යෑමට අවශ්‍ය පහසුකම් සියලුම පාසලට සපයා ඇත. 2. සමස්ත අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් කඩිනම් ක්‍රියාමාර්ග රැසක් මේ වෙනුවට ගෙන ඇත. ඒ අතරින් පහත සඳහන් ක්‍රියාමාර්ග ප්‍රධාන වේ. 2015 දී සැලසුම් කළ පරිදි 2016 ජුනි 15 දින සිට ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ සියලුම පාසල්වල සනීප ආරක්ෂක පහසුකම්, ජල පහසුකම්, විදුලි බල පහසුකම් හා පන්ති කාමර ඉගෙනුම් පහසුකම් මේ වසර අවසාන වෙන විට සම්පූර්ණ කිරීම. උක්ත ව්‍යාපෘති සඳහා තෝරාගත් පාසල්වල මූලික අවශ්‍යතා සැපිරීම යන තේමාව යටතේ පාසල් 1137ක ජල පහසුකම්, පාසල් 3982ක වැසිකිළි පහසුකම්, පාසල් 3935ක විදුලි පහසුකම් ලබා දීම හා 5948ක ගොඩනැගිලි හා වෙනත් ඉදිකිරීම්වල අලුත් වැඩියාවන් සිදු කිරීමට කටයුතු කිරීම. සනීප ආරක්ෂාව පෙරට යන වැඩසටහන යටතේ තෝරාගත් පාසල් 1633ක් සඳහා රුපියල් මිලියන 2000ක් රුපියල් මිලියන 200ක් වටිනා වැසිකිළි පද්ධතියක් ලබා දීමට කටයුතු කිරීම. සමහරවිට රුපියල් මිලියන 2ක්. මෙම ව්‍යාපෘතිය යටතේම මෑතකදී කිසිදු සංවර්ධන වැඩසටහනකට අයත් නොවූ අපොස උසස් පෙළ පන්ති පැවැත්වෙන පාසල් 1360ක් සංවර්ධනය කිරීමට පියවර ගැනීම. මේ අර්ථයේ තෝරාගත් වතු පාසල් 25ක් සංවර්ධනය කිරීමට පියවර ගැනීම. පාසල් සම්පත් සංවර්ධනය. මානව සම්පත් සංවර්ධනය. ප්‍රමාණවත් පරිදි මානව සම්පත් පාසල්වලට ලබා දීමේ අරමුණින් පාසල් සඳහා නවක ගුරුන් බඳවා ගැනීම කටයුතු කරන ලදී. විශේෂයෙන් ගුරු හිඟියක් පවතින වතු පාසල් සඳහා ගුරු සහායකයින් 2015 වසරේ සිට මේ දක්වා 2896 ප්‍රමාණයක් බඳවා ගැනීමට කටයුතු කර ඇත. ගුරු හිඟිය පියවා ගැනීම සඳහා අතිරික්ත ගුරුවරුන් මාරු කිරීම, ගුරු තුලනය විශේෂයෙන්ම ගුරු හිඟියක් පවතින විෂයන් වන ආගමික විෂයන් සඳහා ගුරුවරුන් 2705ක් ශිෂ්‍ය උපදේශනය සඳහා ගුරුවරුන් 1165ක් හා 3800ක ක්‍රීඩා පුහුණු කරන් බඳවා ගැනීමට කටයුතු කිරීම. උතුරු නැගෙනහිර පළාත්වල ස්විච්චා හා කොන්ත්‍රාත් පදනම් මත ගුරුවරුන් සේවයේ යෙදී සිටියේදී ලංකා ගුරු සේවයේ 3/2 ශ්‍රේණියට බඳවා ගැනීමට කටයුතු කිරීම හා මෙම වසරේදී ස්විච්චා ගුරුවරුන් 639ක්ද කොන්ත්‍රාත් පදනම් මත බඳවාගත් ගුරුවරුන් 142ක්ද උතුරු පළාත්වල ස්ථිර කිරීම. 2016 හා 2017 වර්ෂ සඳහා විදුහල්පතිවරුන් 3901ක ප්‍රමාණයක් බඳවා ගැනීම. ළඟම ආයන්නේ 1 ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද? ඒක ව්‍යාපෘති 13087යි. 2 9101ක වැඩ අවසන් කර ඇත. 3 3986කි. 4 දැනට මේ ව්‍යාපෘතියේ වැඩ කටයුතුන 70%ක් පමණ නිම කර ඇත. ව්‍යාපෘතියේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කිරීම නියමිතව ඇත්තේ 2020 වර්ෂයේ අවසානයේදී බැවින් ඉතිරි වැඩ යථා කාලදී අවසන් වනු ඇත. 5/6/2020 දෙසැම්බර් 31 වන විට අවසන් කිරීමට නියමිතය. අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් මෙම ව්‍යාපෘතියේ දැන් මම හිතන්නේ මුළු රටේම නෙමෙයි කෑගල්ල දිස්ත්‍රික්කයේ හැටියට ගත්තොත් අපිට අවසන් කරලා තියෙන ඒ ප්‍රමාණයේ ප්‍රගති වාර්තාවක් ගන්න පුළුවන් වේද ගරු අමාත්‍යතුමා?
පුළුවන් ගරු මන්ත්‍රීතුමනි, මේ වෙනම දෙන්න පුළුවන් ප්‍රගති වාර්තාව.
ඒ කොහොමද ඒක ලැබෙන්න සලසන්න කියලා ඉල්ලීම කරනවා. ඊළඟට දෙවෙනි අතුරු ප්‍රශ්නය, දැන් මේකේ ගොඩක් දැන් මේකේ ගැටලුව ඇත්තරම මතු වෙන්නේ දැන් වසර 2016 අවසාන වෙද්දි, 17 අවසාන වෙද්දි සහ මේ වර්ෂය වෙනකොට ගොඩක් ගොඩනැගිලි වල ඒක සමහරක් ඒවා වහලවල් ගලවලා තියෙනවා, අවසන් කරන්න බැරි වෙලා ඒක නතර වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ මම විශේෂයෙන්ම ඇහුවේ. එතකොට ඒ ගැටලුව පාසලේ තියෙනකොට කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඇහුවාම කියන්නේ මේකට මුදල් ලැබිලා නැහැ, මුදල් ලබා දෙන්නේ නැති නිසා තමයි ඒක සංවර්ධනය කරන්න නැතුව ඒගොල්ලෝ ඔක්කොම නවත්තලා ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අපිට මේ වැඩසටහන කඩිනමින් කරන්න උතුම්නාංශයේ මොකක් හරි පියවරක් ගන්නවද? මේ මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න විශේෂයෙන්ම මේ අර කුඩා පාසල්වල සමහරක් ඒවා වහලවල් නැතිව තියෙනවා, මේ තිබ්බ ඉඩත් දැන් නැති වෙලා. ඉතින් ඒක පිළිබඳව සලකලා බලලා ඉතාමත් කඩිනමින් මේ වර්ෂය ඇතුළතදී මුදල් ලබා දෙන්න හැකියාවක් තියෙනවද?
ගරු මන්ත්‍රීතුමනි, ගරු කථානායකතුමනි, අත වශයෙන්ම මේ ළඟම පාසල ව්‍යාපෘති විශාල ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වුණා. ඉතිං ඒ ක්‍රියාත්මක වෙද්දී සමහර අවස්ථාවලදී යම් යම් අඩුපාඩු තිබුණා මුදල් ලබා දීම මේ ප්‍රමාද වෙන්න. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තහම මෙතරම් විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙද්දිත් දැන් මේ වෙනකොට 70%ක් වගේ වැඩ අවසන් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම සමහර ව්‍යාපෘතිත් ඒ බිල් ඉදිරිපත් කරන්න ඕනේ මේ ඒ පළාත් සභාවෙන් මෙහෙට එවන්න ඕනේ මේ ඒ ඊට පස්සේ තමයි මේ ගෙවීම් කටයුතු සිද්ධ වෙන්නේ.
හොඳයි. දෙවෙනි ප්‍රශ්නයන් මොකද ගරු මහමන්තුමා? අන්
සමස්තයක් විදිහට මේ ඒ මුදල් අපි ගෙවන්න කටයුතු කරලා තියෙනවා. ඉතුරු එහෙම තියෙනවා නම් ඉතුරු ඉදිරි කාලේ අපිට
නේද?
ඔව් අපි බලන්න.
දැන් මම ඉස්සෙල්ලා ළඟට ගරු ආනන්ද අරුණිගමගේ මැතිතුමා ගරු කර්මාන්ත වාණිජ කටයුතු ඇමතිතුමාගේ ඇසීමට.
අනව ගරු කතානායකතුමනි.
කර්මාන්ත ඇමතිතුමා සති දෙකක් කල් ඉල්ලලා තිබුණා.
ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ගරු ඉදම්සා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි මම ප්‍රශ්නේ අසනවා. ගරු කතානායකතුමනි මේ පිළිබඳව මාසයක් කල් ඉල්ලනවා. මොකද ත්‍රිකුණාමලයේ හම්බන්තොට වගේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් තොරතුරු ගණනාවක් ගන්න තියෙනවා. මාසෙකින් අපි ලබා දෙන්න.
හොඳයි. ගරු රෝහිණි කුමාරි වීරරත්න මැතිණිය පළාත් සභා පළාත් පාලන ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇසීමට.
මහානව ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි. අයන්න එක ඔව් දෙක ඔව් නන්දිමිත්‍ර ඒකනායක ක්‍රීඩාංගණය මාතලේ විද්‍යාලය සතුව පවතින අතර එහි පාලන හා නඩත්තු කටයුතු මාතලේ මහනගර සභාව විසින් කරනු ලැබේ. අයන්න තුන 2018 වර්ෂයේදී කෘතිම තනතිල්ලක් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන ලැබී ඇති අතර ප්‍රසම්පාදන පටිපාටියට අනුව කටයුතු ආරම්භ කර ඇති අතර ඉදිරි මාස කීපය තුළ කොන්ත්‍රාත් ප්‍රදානය කර ඉදිකිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. ඊළඟ ආයන්න පැන නොනගේ.
කතානායකතුමනි ඉදිරි මාස කොපමණ කාලයක් ඇතුළතද මාසයක් ඇතුළත ඉදිකිරීම් කටයුතු සිද්ධ වෙනවා කියනවා නම් අපි ඒකට සතුටුයි. අපේ මාතලේ දිස්ත්‍රික්කයේ තමයි ලංකාවේ හොඳම හොකි ක්‍රීඩකයන් හිටියේ. අද ඒ තත්ත්වේ නැති වෙලා ගිහින් තියෙනවා. පහුගිය යුගයේ පුරාවට ඒවා සංවර්ධනය නොවිච්ච නිසා ඒක එසේ සිද්ධ වෙනවා නම් සතුටුයි. මම අතුරු ප්‍රශ්නේ විදිහට ඔබතුමියගෙන් අහන්නේ අපේ ගම්වල තරුණ තරුණියෝ විශේෂයෙන්ම අද රූපවාහිනියට හෝ දුරකථනයට මේ වගේ දේවල් වලට යොමු වීම තුළ ක්‍රීඩා පිටියට එන එක අඩු වෙලා තියෙනවා. ඒ අය ක්‍රීඩා පිටියට ගෙන්වා ගැනීම සඳහා මේ වෙනකොට ඔබතුමියගේ අමාත්‍යංශයෙන් ගෙනති ක්‍රියාමාර්ගය මොකක්ද කියලා.
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ගම්බදව පවතින ක්‍රීඩා සමාජවලට උදව්පකාර කිරීම වැනි කාරණා විශේෂයෙන්ම කරනවා. ඒ වගේම ජාතික වශයෙන් ශ්‍රී ලංකාව තුළම ක්‍රීඩාව දියුණු කිරීමට අමාත්‍යංශය විසින් කටයුතු කරනවා.
විදිහට දැන් අපේ කාන්තාවන් බොහොම ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. ඒ අය ක්‍රිකට් ක්‍රීඩාවෙන් බොහොම ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම නෙට්බෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපි ඉදිරියට ගෙන එන්නට මේක ප්‍රශ්නයක් නෙවෙයි, මම යෝජනාවක් කරනවා. ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත් වෙලා පාසල් මට්ටමින් බොහොම දක්ෂ ක්‍රීඩිකාවන් ඉන්නවා, අපේ දැල්පන්දු ක්‍රීඩිකාවන්. ඒ අයට ඉදිරියට එන්න විශේෂ ක්‍රමවේදයක් හදලා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
බොහොම හොඳ යෝජනාවක් ගරු මන්ත්‍රීතුමිය. ඇත්තටම අපි සතුටු වෙන්න පුළුවන් දීර්ඝ කාලයකින් පස්සේ මේ වසරේ තමයි ආශ්‍රයානු සම්මානය දිනාගත්තේ අපේ රටේ නෙට්බෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන්. ඒ අයට සුබපතන ගමන් අපි මේ නෙට්බෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම වැඩපිළිවෙලක් ආරම්භ කරනවා.
බොහොම ස්තුතියි ගරු වෛද්‍ය නරින්ද ජයසිමැතිතුමා, ගරු අගමැතිතුමා, ජාතික ප්‍රතිපත්ති කාර්තික ඇමතිතුමාට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි ප්‍රශ්නයට උත්තරේ තමයි එක බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂම පිහිටුවේ කවර දිනේද? ඒකේ උත්තරේ 2015 මාර්තු මාසේ 3 වෙනිදා. ඊළඟට
උත්තරීත රජ්‍ය නම ගරු අමෙත්තුම ප්‍රශ්නේ ඕනේ.
එතකොට පැමිණිලි සංඛ්‍යාව 1599යි. ඊළඟ 3 401යි 4 ඇමිනුම 1 කියලා තියෙනවා. ඒක මම ගරු කතානායකතුමනි සභාගත කරන්න. ඒකේ තියෙනවා අල්ලස්සා දූෂණ හා නීතිපතිතුමන් වෙත සුදුසු පරිදි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කළ පැමිණිලි පැත්සම් සංඛ්‍යාව 59යි. මං සාරාංශයක් හැටියට කියන්නම්. ඉදිරි සුදුසු කටයුතු සඳහා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කළ පැමිණිලි සංඛ්‍යාව 70යි. ඉදිරි කටයුතු සඳහා මූල්‍ය අපරාධ කොට්ටාසේ SCID වෙත යොමු කළ පැමිණිලි සංඛ්‍යාව 42යි. අපරාධ විමර්ශන කොට්ටාසේ CID වෙත යොමු කරන පැමිණිලි සංඛ්‍යාව 21යි. වෙනත් ආයතන වලට යොමු කළ පැමිණිලි සංඛ්‍යාව 7යි. විමර්ශන සිදුකර විධින් නියෝග වලට අනුකූල නොවීම මත අවසන් කරන ලද පැමිණිලි සංඛ්‍යාව 202යි. එතකොට විභාග කර අවසන් කර ඇති පැමිණිලි සම්පූර්ණ සංඛ්‍යාව 401යි. විමර්ශන සිදු කිරීමට පෙර විධි නියෝගයට අනුකූල නොවීම මත ප්‍රතික්ෂේප කර පැමිණිලි සංඛ්‍යාව 1198යි. එතකොට තමයි සම්පූර්ණ 1599 වෙන්නේ. එතකොට ප්‍රශ්නේ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් මේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පිටවල අවුරුදු 3 මාර්ග රාසන කාලයක් ගත වෙනවා. ඔබතුමා කිව්වට ওই පැමිණිලි 1500 ගානෙන් විවිධ ආයතන වලට යොමු කරා කියලා. තවම ඒ ආයතන මගේ එකක්වත් නඩු පවරලා නැහැ. මම දන්න හැටියට. ඒ නිසා දැන් මේවා පැමිණිලි විමර්ශනය කරලා තිබෙනවා, ආයතන යොමු කරලා තිබෙනවා. ඒ වගේම රටට මේ වාර්තා එළිදරව් වෙලා තියෙනවා. විශේෂයෙන් අර දීවර වරාය නීති ගත් සංස්ථාවේ මුදල් පාවිච්චි කරලා මේකම කලපු ව්‍යාපෘතිය කරපු අවභාවිතා සම්බන්ධයෙන් නම්ගම් ඇතුව තොරතුරු එළිදරව් වුණා. මම අහන්න කැමතියි, දැන් මේවට නඩු පැවරීම් කරලා මොනවා හරි මේ ජනතාවගේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් එයාට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද?
ගරු මන්ත්‍රීතුමා, ඒ අවශ්‍ය කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට බොහෝ දේ යොමු කරලා තියෙනවා. නමුත් මට දැනගන්න තියෙන විදිහට දැන් ඔබතුමා කියපු ඔය දීවර මේ චෝදනාව සම්බන්ධයෙන්ොත් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරලා තියෙනවා. මම ඊයේ පෙරේදා දැක්කා මේ එකක් තමයි අපි මේ ඉදිරිපත් කරපු වාර්තාවල මේ 34ක් වාර්තා 34ක් මම හිතන්නේ ඉදිරිපත් කරලා තිබුණා. ඒවා අපි බොහෝ දුර මේ පාර්ලිමේන්තුවේ විවාදයට ගත්තේ නැති තරම්. නමුත් ඒකේ තව තිබිච්ච ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් ඒ දූෂණ වංචා සම්බන්ධයෙන් අපි දැක්කා මේ දවස්වල පුවත්පත්වල තිබුණා. ඒකටත් අධිචෝදනා ගොනු කරලා තියෙනවා කියලා. ඉතින් මම හිතන්නේ ඒ ක්‍රමක්‍රමයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහාධිකරණයේදී අධිචෝදනා යොමු කරමින් තියෙනවා.
දෙවෙනි ප්‍රශ්නය ආණ්ඩගාරුවන්.
ගරු කතානායකතුමනි, දෙවෙනි අතුරු ප්‍රශ්නය වශයෙන් මම අහන්න කැමතියි, දැන් එම බරපතල වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන වාර්තාව ඒ ඉදිරිපත් කළ ලද නිර්දේශ කියන්නේ පැමිණිලි විභාග කරලා ඒ වාර්තා 2015 සැප්තැම්බර් සිට ඒ චූදිතයන් නම් කරලා චූදිතයන්ට අදාළ කරන චෝදනා ගොනු කරලා චෝදනාවට යෝජනා කරන වැරද්ද යෝජනා කරලා එම ඉතාම සවිස්තරව කරන ලද කොමිෂන් වාර්තාවක් අපිට පේන හැටිය. ඉතර එහි තිබෙනවා නලින්ද මන්ත්‍රීතුමා මතු කරපු කරුණට අමතරව ඇවන්ගාඩ් ගනුදෙනුවේ දූෂිතයන් 13 දෙනාගේ නම් කරලා එහි වැරද්ද මොකද්ද, දඬුවම මොකද්ද යෝජනා කරලා තිබෙනවා, නඩු පවරලා තිබෙනවා. ඊට පස්සේ නිවාස අංගන අධිකාරියේ දූෂිතයන් ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නම් කරලා තිබෙනවා, වැරද්ද මේ සඳහන් කරලා තිබෙනවා, චෝදනාව නම් කරලා තිබෙනවා. ඊට පස්සේ පොල් සංවර්ධන අධිකාරියේ මණ්ඩලයේ හිට ප්‍රමිතිවරයා දැන් ඔහු ජනාධිපතිවරයාගේ තනතුරක් දරනවා. ඔහු ඔය චෝදනා 33 දෙකකට වැරදිකරු කරලා තියෙනවා කොමිෂන් වාර්තා. එතකොට ඒවට අදාළ කරන නඩු මොනවද පවරලා තිබෙන්නේ? තේ නිසා මම දැනගන්න කැමති, මම මේ පිළිබඳව නීති හා සාමය පිළිබඳ ඇමතිතුමාගෙන් ඇහුවා, මේ බරපතල ගණයේ මූල්‍ය අවිභාවිතාවන් පිළිබඳව ITN එකේ මුදල් වංචා පිළිබඳව චෝදනා කෙලින්ම ලකුණු කළා, චුද්දිතයන් නම් කළා, හිටපු රාජනායකයන්ගේ නම් එක්ක තියෙනවා ඒවා. ඒ නිසා අපි දැනගන්න කැමැති ඔබතුමාලා ඒවා දේශපාලන වශයෙන් පාවිච්චි කර ගන්නවද නැත්නම් ඒවා සාධාරණ ක්‍රමවේදයකට අනුව නඩු අහන්න දෙනවද?
ගරු කතානායකතුමනි, මං හිතන්නේ මේ රටට ඉතාමත්ම පැහැදිලිව පේනවා නීතිපතිවරයා ඒ අවශ්‍ය චෝදනා වලට සම්බන්ධව අධිකරණයේ ඒ නඩු ගොනු කළා තියෙනවා. දැන් අපි දැක්කා අපේ දැනට අපේ පක්ෂයේ ඉහළ නිලයක් දාන්න හිටපු ඇමතිවරයෙක් සම්බන්ධයෙන්ුත් මේ වගේ සිද්ධියක් වාර්තා වුණා. එතකොට මම පිළිගන්නේ නැහැ අපිට දේශපාලන අවශ්‍යතාවයකට මේ නීතිපතිවරයාට මේ එහෙම කරන්න මෙහෙම කරන්න කියනවා කියලා මම එහෙම විශ්වාස කරන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ නීතිපතිවරයා තමන්ගේ ඒ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හරහා මේ නඩු ඒ චෝදනා ගොනු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. ඔව්, මමත් පිළිගන්නවා මේ ගරු මන්ත්‍රීතුමා කියපු කතාව හිටපු රාජ්‍ය නායකයාගේ නම පවා සඳහන් වෙනවා. අර ITN එක සම්බන්ධයෙන් මිලියන 110ක මේ මේ ඒ ඇඩ්වර්ටයිස්මන්ට් අරලා තියෙනවා ගෙවන්න නැතුව ඒ සඳහා ඒ වැරද්දට දිය යුතු දඬුවමත් මං හිතන්නේ ඒ කොමිෂමේ වාර්තා වෙලා තියෙනවා. එතුමා පමණක් නෙවෙයි ඉදිරියේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනේ කියලා කියන පුද්ගලයන්ගේ නම් පවා මේක සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට බලාපොරොත්තු වෙනවා නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිසි පියවර වහම ගනීවි කියලා. මොකද දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලුම දෙනාට යම්කිසි වැරද්දක් කරා නම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියන එක තමයි අපේ මතය.
හොඳයි, මම චුති ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, රාජ්‍ය ව්‍යවසාය මහනුවර නගර සංවර්ධන ගරු මැතිතුමා ගැසීමට. ගරු ගමන්පිල මැතිතුමාතුමා ප්‍රශ්න අහනවද?
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු හේෂා විතානගේ මැතිතුමා, ගරු කනිත්තේල් සම්පත් සංවර්ධන මැතිතුමා ගැසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා ලබා දී ඇති ඉන්ධන පිරුම්පත් සංඛ්‍යා බලපත්‍ර සංඛ්‍යාව 16යි. ලබාගත් පුද්ගලයන්ගේ නම් ලිපින යන එක ලේඛනයක් තියෙන නිසා මම ඒක සභාගත කරනවා. අනුගමනය කරපු ක්‍රමවේදය තමයි අපි කයිසල් නීතිගත සංස්ථාවේ තියෙනවා අපේ ක්‍රමවේදයක්. කිලෝමීටර් 6ක් දුරින් තියෙන්න ඕන ෂෙඩ් දෙකක් අතර. නමුත් ඒක නාගරික ප්‍රදේශවලට බලපවත්තන්නේ. පාරට මුන්ලා අඩි 125ක් තියෙන්න ඕනේ. පර්චස් 30ක් 40ක් අතර ගාණක් ඉඩමේ ප්‍රමාණය තියෙන්න ඕනේ. ඊට අමතරව අපි සංස්ථාවේ ඉන්න නිලධාරී නිර්දේශ කරන අමතරව ප්‍රාදේශීය ලේකම්වරයා, මධ්‍යම පරිසම අධිකාරියේ නිර්දේශයක්, අදාළ ප්‍රාදේශීය සභා නගර සභාවල නිර්දේශ, මාර්ග සංවර්ධන අධිකාරියේ නිර්දේශ, ඒ ඊට තවත් අදාළ ආයතන තියෙනනම් ඒවයි නිර්දේශත් එක තමයි බලපත්‍රයක් නිකුත් කරන්නේ.
ඇමතුමියට ස්තුතිය පළ කරන ගමන් මගේ පළවෙනි අතුරු ප්‍රශ්න විදිහට අහන ගරු කතානායකතුමනි, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල උච්චාවචනයත් එක්ක ඒ ඇතිවෙන තෙල් මිල වැඩිවීම මං හිතන්නේ කිසිම රජයකට පාලනය කරන්න පහසු වෙන්නේ නැහැ. පහුගිය රජයන් මේ රජයට ඒ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. නමුත් ගරු ඇමතුමියනි, අද වෙනකොට අපි දන්න ඉතිහාසයේ සමහර අවස්ථාවල තෙල් මිල සීග්‍රයෙන් අඩුවෙච්ච වෙලාවට, ලෝක වෙළඳපොළේ අඩුවෙච්ච වෙලාවට ඒ වාසිය මේ රටේ ජනතාවට ලැබුණේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දීපු තීන්දුව පවා නොතකා ඒ සමහර රජයන් තමන්ට හිතඟි පරිදි අවශ්‍ය විදිහට කටයුතු කරා. අද වෙනකොට මේ තියෙන තත්ත්වය, සැබෑ තත්ත්වය මේ රටේ ජනතාවට දැනගන්න තියෙන අයිතිය අහිමි කරලා බොරු ආර්ථික විශේෂඥයෝ වෙනස් අංක ගණිත ක්‍රමවලින් මේක රටේ ජනතාව මුලා කරන මහා ලොකු මාධ්‍යකරණයක නිරත වෙනවා. මේ රටේ ජනතාවට මේ සැබෑ තත්ත්වය අවබෝධ කරලා දෙන්න. මේ කියන බොරු බේගල්වලින් ජනතාවගේ මනස විකෘති කරන ප්‍රකාශවලට පිළිතුරක් දෙන්න ආයතනය විසින්, අමාත්‍යාංශය විසින් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍යයි. මං ඔබතුමීගේ දැනගන්න කැමති මේ සම්බන්ධව මේ චෝදනාවලට මේ ඉදිරිපත් කරන බොරු ප්‍රචාරවලට මූණ දෙන අමාත්‍යාංශයේ යම් වැඩසටහනක් තියෙනවද පාරිභෝගිකයා වෙනුවෙන්?
ගරු මන්ත්‍රීතුමනි, තෙල් මිල අද ලෝකේ හැම රටකම වගේ ලෝක වෙළඳපොලේ ඉහළ ගිහිල්ලා තියෙනවා. අගෝස්තු පළවෙනිදා පෙට්‍රල් වල බින ගත්තොත් 92.81 තෙල් බැරල් එක මිල තිබුණේ. අද 86.55 වෙලා තියෙනවා සැප්තැම්බර් 3 වෙනිදා. ඒතර අපිට ලබන පාර සමහර විට වැඩි වෙන්නත් පුළුවන්. අදින් කෑ ගන්න දින්නකො. මේ වැඩි වෙන්න පුළුවන්. නමුත් මිල සූත්‍රය හඳුන්වා දීමත් එක්ක ලෝකයේ මේ වෙළඳපොලේ ස්වභාවය බැලුවොත් අපි සීත කාලයේ කිට්ටු වෙනකොට සාමාන්‍යයෙන් අපේ මේ වෙළඳපොලේ මිල වැඩි වෙලා තියෙනවා. නමුත් ඉදිරියේදී පෙබරවාරි මාර්තු වෙනකොට මිලදමල අඩු වෙනකොට අපි මේ සූත්‍රයත් එක්ක අපිට පාලනය කරන්න පුළුවන් වීමක් වෙලා තියෙනවා. නමුත් ඇත්තටම දැන් මිනිසුන්ට ප්‍රශ්න වෙලා තියෙන්නේ මිල වැඩි කරාම බඩු වැඩි කරනවා, මිල අඩු කරාට බඩු අඩු කරන්නේ නැහැ. ඒ වගේම මිල අඩු වැඩි කිරීමට සාපේක්ෂව නෙවෙයි බඩුවල මිල වැඩි කරන්නේ. අද උදේ කතා කර කැබිනට් මණ්ඩලයේදී ඩීසල් මිල රුපියලක් වැඩි වුණොත් පාන් ගෙඩියක් රුපියල් 5ක් වැඩි කරනවා. ඒ වගේ කිසිම ප්‍රමිතියක් නැහැ, මිල පාලනයක් අනිත් දේවල් වලට නැහැ. ඒතර මේ ඩීසල් වැඩි වුණා කියන එක ප්‍රයෝගික කරගෙන හැම එකම වැඩි කරනවා. නමුත් අපි අඩු කරපු වෙලාවට අඩු කරේ නැහැ කවුරුවක්වත්. ඉතින් ඒක නිසා අමාත්‍යාංශයෙන් දැන් මේ ගැන දැනුවත් කිරීම වැඩසටහනක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. වෙන රටවල් ගත්තොත් හැමදාම මේ මිල වෙනස් කරනවා. ඉන්දියාවේ හැමදාම මේ මිල වෙනස් කරනවා. ඉතින් ඒක නිසා කාටවත් ඒක තේරෙන්නේ නැහැ. නමුත් මිල අඩු වීමත් එක්ක අපි අනිවාර්යෙන් මිල අඩු කරනවා.
දැන්
මොකද මගේ ප්‍රශ්නේ මේ?
මේ
රටේ මිනිස්සුන්ගේ මනස විකෘති කරන්න බොරු බේගල් දාලා දාලා ඉන්නකොට සැබෑ තත්ත්වය ඇත්ත කියනකොට ඔබතුමිය අහගෙන ඉන්න බැරි තත්ත්වයක් ඇති. මං ඔබතුමියට කියනවා මේකට විශේෂයෙන්ම මේ මේ රටේ ඩොලරෙක් කියති කියලා මේ දවස්වල තියෙන ගානයි දැන් තියෙන ගානයි පැහැදිලි කරන්න. මම ඔබතුමියගෙන් අහනවා ඔබතුමිය මේ මේ පච කණ්ඩායම තියෙන ඔය මාධ්‍ය සාකච්ඡා වලට පිළිතුරු දෙන්න පුළුවන් වැඩසටහනක් අද? මොකද මේ රටේ මිනිස්සුන්ට සංවේදී ආයතනයක් මේ මේ තෙල් මිල පිළිබඳව මේ ජනතාව දැනගන්න ඕන. මොකද්ද මේ වෙන සිද්ධිය කියන එක දැනගන්න ඕන. අවුරුදු ගාණක් තිස්සේ තෙල් මිල මහා විශාල ප්‍රමාණයක අපි මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච ගමන් අඩු කරා. ඒ අඩු කරන කාලේ කටවල් වැහිලා තිබුණා. දැන් මේ බොරතෙල් මිල වැඩිවීමත් සමග රජයක් විදිහට යම් ක්‍රියාමාර්ග ගන්න වෙනකොට මේකේ ඒ නිසා කරු ඇමතුමිකින් මම දැනගන්න කැමති දෙවෙනි ප්‍රශ්නේ විදිහට මේ රටේ සංස්කෘතියේ කොටසක් වෙලා තිබුණා, සම්ප්‍රදායක් තිබුණ මේ තෙල් මොනද ෂෙඩ් එකක් ගන්න දේශපාලනච්චයක් වෙන්න ඕන කියලා. මේ රටේ ගත්තොත් බහුතරය 90%ක්ම මේ අයිතිය තියෙන්නේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට. හැබැයි අපි පහුගිය අවුරුද්දේ කොහෙවත් මම නම් දැක්කේ නැහැ එහෙම. ඒ නිසා මම ඇමතුමි ගන්න මේ සංස්කෘතිය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද ඔබතුමිය අමාත්‍යවරු විදියට ඉතිහාසය ගැන අවබෝධයක් තියෙනවා?
හොඳයි ගරු ඇමතුමිය උත්තර දෙන්න එකට.
ගරු මන්ත්‍රීතුමා, ඇත්තටම මේ සංස්ථාවට මමපත් වුණාට පස්සේ අපි මේ නිර්ණායක බොහොම පැහැදිලිව දාලා තියෙනවා. මෙන්න මේ නිර්ණායක ඇතුළේ තමයි අපි දෙන්නේ කියලා. මොකද වෙනදට මිනිස්සු මහන්සි වෙලා ඔක්කොම ෂෙඩ් එකට අවශ්‍ය දේවල් කරාට පස්සේ ෂෙඩ් එක දෙන්න බෑ කියලා රිජෙක්ට් කරනවා. ඒ අතරේ මම දන්නවා ඔබතුමා කියපු විදියට මුදල් ගනුදෙනුත් හැමතැනම වුණා. ඉතින් දැන් අපි ඒක නවත්තලා තියෙනවා. ඔබතුමාලාට අහන්න පුළුවන් කවදද අපි ෂෙඩ් වලට සල්ලි අරන් තියෙන්නේ කියලා. මම දන්නවා ඒක ඇත්තටම ඒක නිකන් නියමයක් වෙලා තිබුණා ෂෙඩ් එකට සල්ලි දීලා ගන්නවා කියන එක. නමුත් දැන් මම හිතනවා අපි ඒ තත්ත්වෙ මිදිලා තියෙන කියලා මම බය නැතුව කතා කරලා.
හොඳයි බොහොම ස්තුතියි ආචාර්යතුමා. මොකද ඔබතුමායි ප්‍රශ්නේ?
එතුමියගෙන් පැහැදිලි කරගැනීමක් කරන්න මම හදන්නේ. දැන් ඔබතුමිය සඳහන් කළා මේ ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙලා තියෙනවා කියලා. නමුත් ඔබතුමියට පිළිගන්න සිද්ධ වෙනවා අද ඩොලර් එකකට 167.15ක් ගෙවන්න ඕනේ මේ වන විට ලංකා බැංකුවේ විකුණුම් මිල. එවිට ආනයනය කරන තෙල් සඳහා රුපියල බාල්දු වීම සමග ඔබතුමියට ගෙවන්න සිද්ධ වෙන මිල අනිවාර්යයෙන්ම දිගින් දිගටම වැඩි වෙනවා. එදා ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරෑ රුපියල් 80ට කියනකොට මහින්ද රාජපක්ෂගේ ඛනිජ තෙල් අපි අලෙවි කළේ 115ට.
නෑ ඒක තමයි.
අද අලෙවි කරන්නේ 149ට. ඒ නිසා මහින්ද රාජපක්ෂගේට වඩා අද තෙල් මිල වැඩි කියන එක තමයි බොහොම පැහැදිලිව කියන්න ඕනේ.
You read the house that finish. We go to the next question.
නෑ.
ඉවරයි.
The order.
Yeah, point of order. Read the house is there.
මේ ගරු කතා රැගෙතුමනි මෙහෙම ප්‍රශ්න අහන්න බෑ.
අහන්න බෑ. Yes, please. We are going to the next question. It's finished. ගරු රංජිත් සොයිසා මැතිතුමා
ගරු
රංජිත්
අනුරාධපුරයේ මේ මන්ත්‍රීතුමා ඇහුවේ තෙල් මිල ගැන ප්‍රශ්නයක් මොකද්ද ඒ පිළිබඳ දැනුවත් කරන්න අමාත්‍යාංශය කරන්න කියලා මෙතුමට ඕන නම් දැනගන්න ඇයි මේ ලෝකෙම ඩොලර් එක ශක්තිමත් වෙලා අනික් මුදල් සියල්ලම බාල්දු වෙලා තියෙනවා ඉන්දියාවට මේක වෙලා තියෙනවා පකිස්තාන්ට මේක වෙලා තියෙනවා ලෝකේ අද මුදල් අතර ඩොලරේ ඔබතුමා දන්න උඩට නැගලා තියෙනවා අනික් අඩු වෙලා තියෙනවා ඒ නිසා බඩු මිල හැම රටකම මේ ප්‍රශ්නේ තියෙනවා ඒකට ඕනනම් වෙනම විවාදයක්
දෙන්න පුළුවන්
ඒ වගේම එතුමට ඕනනම් එතුමා දැන් යනකොට බාගෙලට අපි ආපෝ යුගයකයි රුපියල් 2000කින් අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒ වෙනකන් අපිට මේ ලෝකේ තියෙන ප්‍රශ්නෙට කොහොමද මූණ දෙන්න කියලා බලන්න ඕනේ. විශේෂයෙන්ම එතනයි තියෙන්නේ. එදා ලංකාවේ තෙල් විකුණනකොට මේ ගත්තේ ලාභය දිහා බලන්න. විශාල ලාභයක් අරගත්තනේ. අද ඒක අඩු කළා. අද ලෝකෙ මේකට මූණ දෙන්න. අපි කිව්වේ ලෝක වෙළඳ පොලේ මිල වැඩි වුණොත් අවාසිය ගන්න වෙයි මිල අඩු වුණත් වාසිය දෙනවා කියලා මෙතෙක්කල් වාසිය දුන්නා
හොඳයි ගරු රංජිත් සොයිසා මැතිතුමා
මම අහනවා ගරු කතානායකතුමනි
ගරු ජීවර ජල සම්පත් සංවර්ධන මැතිතුමා
වලරි පස්සේ ඔව් දෙවෙනි ප්‍රශ්නේ ඉන්ධන පොම්ප ඒකක 6යි තුන්වෙනි එක නිෂ්පාදිත රට චීනය නිෂ්පාදිත වර්ෂ 1995 වර්ගය ෆුවෙල් ඩිස්පෙන්සිල් ලෑන්ඩ් පෙන් JDK 90YC 1111 සිංගල් නොසල් හතරවෙනි ප්‍රශ්නය ප්‍රවාහනය හා සවිකිරීම සඳහා රුපියල් 1,38,240ක් පමණයි පස්වෙනි එක ප්‍රවාහනය හා සවිකිරීම සඳහා රුපියල් 62,29,440ක් පමණයි එක ඔව් දෙක භාවිතයේ පවති තුන පැන නොනගී හතර පැන නොනගී පහ මුල්්‍ය පාඩු සිදුවී නොමැත ඈ පැන නොනගී
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් 2013-14 වර්ෂවලදී ලංකා දියුර වරාය නීතිගත සංස්ථාවට මේ කියන මනු යන්ත්‍ර තෙල් පොම්ප මිලදී අරගෙන තිබෙනවා. හැබැයි ඒ මිලදී ගත්ත පොම්ප මේ වෙනකොට භාවිතයේ තියෙනවා කියලා ගරු ඇමතුමා කිව්වට ඒක සම්පූර්ණ සත්‍යෙන් තොරයි ඒ සියලු පොම්ප මේනකොට භාවිතෙන් ඉවත් කරලා තිබෙන්නේ. මම ළඟ සියලු තොරතුරු චාරු තියෙනවා. මං හිතන්නේ මම ගරු ඇමතුමාට වැරදි තොරතුරක් ඒ අදාළ නිලධාරීන් විසින් සපයලා වෙන්නේ නැති කියලා මං හිතනවා. ඒ වගේම මම නැවතත් අවධානය යොමු කරනවා 2002 වර්ෂයේ හෝ 2003 වර්ෂයේ ගරු කතානායකතුමා එවකට විදුලි බල හා බලශක්ති ඇමතිවරයා ලෙස සිටින වකවානුව තුළ මිලදී ගත්ත චීනයේ නිෂ්පාදිත මේ තෙල් පොම්ප මේවා ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා 2014 අවුරුද්දේ දියුරණ නීතිගත සංස්ථාවර ගත්ත පොම්ප ටික තමයි මේ කැඩිලා තියෙන්නේ. ඒතර මේ වර්ගයේ දෙකම එකම වර්ගයේ එකම මිල මෙන්න මෙතනදී මේ දෙවැනි වතාව 2014 වර්ෂයේ මිලදී ගත්ත පොම්පවල කිසිදු ප්‍රමිතිය කිසි ගැටලුවක් නැත භාවිතයේ පවතිනවා කියන නැවතත් සත්‍යක්ද කියන එක මම ඔබතුමායෙන් අහනවා.
හොඳයි ඇමතිතුමා.
2013-14 වර්ෂවල ගෙනපු පොම්ප භාවිතා කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ නේද?
මල් ළඟ තොරතුරු තියෙන සියල්ල
භාවිතා කරනවා. ඔබතුමා හොයලා බලන්න පුළුවන් නේ කරුම.
ඔබතුමා ඒ සම්බන්ධව
තියෙන රාජපක්ෂ ආණ්ඩුව තියෙන කාලේ පාර බඩු වෙන්නේ නැති ගෙන්නලා තියෙන. ඉතින් ඒක සදායි පවුල දන්නේ නැහැ තත්ති කියලා. මම කියන හොයලා බලලා කියන්නේ.
හොයලා බලන්න ඒක ගත්තාම විතරක් හොයලා බලන්න ඕන.
රාජපක්ෂ ආණ්ඩුව
දීවර ඇමතුමා කවුරුන රාජපක්ෂ ආණ්ඩුව කාලේ තමයි ගෙන්නුවේ. 2013-14. මොකද මේ අපේ
දැන් පොම්ප හොයන්න ඔබතුමා විතර දෙන්න දෙවෙනි ප්‍රශ්න අහන්න ගරු
මම. බොම් ඉස්සුදී.
හොඳයි.
එතකොට ගරු කතානායකතුමනි, දැන් මේ ආකාරයට මේ පොම්ප ගෙනීම තුළ යම් ආකාරයේ මුල්ල හානියක් සිද්ධ වෙලා නැත කියලා ප්‍රකාශ කර ඒ පිළිතුරු පිළි නොගන්න අතරින් මම ඔබතුමාගේ නැවතත් අවධානයට යොමු කරනවා. දැන් ඒ පොම්ප ගේන කාලේ ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 131යි 2014 වෙන විට. හැබැයි අද ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 167.15යි. දැන් ලංකා දියුර රාජ සංස්ථාවට හෝ ඛනිජ නීතිගත සංස්ථාවට මේ ආකාරයේ මේ පොම්පගෙන වැඩි මුදලක් ගෙවීම තුළ ඒ වැය බරත් ජනතාවට දරන්න සිදුවීම තුළ ඛනිජ තෙල් මිල ඉහළ යාම නතර කර නොහැකි සාධකයක් බවට පත් වෙලා තිබෙනවා නේද?
හොඳයි ගෞරව ඇමතිතුමා.
ඛනිජ තෙල් ඉහළ යාම නතර වෙන සාධකයකට පත් වෙලා නැහැ. ලෝක වෙළඳපොලේ මිල සූත්‍රය අනුව අද ඛනිජ තෙල් අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ත්‍රිභෝගිකට නෙවෙයි මේ මුදල් ඩොලරේ වැඩි වෙනකොට ඒ වැඩි වෙන ප්‍රමාණය ගෙවන්න ඕන.
හොඳයි බොහොමයි. ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා
මම අහනවා ගරු කතානායක
මහත්මයා. ගරු සැලසුම් ජල සම්පන්ත ඇමතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, එක යුද්ධමය වාතාවරණයේ පැවති කාලය තුළ සියලු ලියකියවිලි විනාශ වී ඇති හේයින් මේ සම්බන්ධයෙන් කිසිදු තත්ත්වයක් නොමැත. දෙක 2018 මාර්තු 31 දිනට ගෘහස්ථ ජල සම්බන්ධතා සංඛ්‍යාව 4978කි. තුන යුද්ධමය වාතාවරණය පැවති කාලය තුළ සියලු ලියකියවිලි විනාශ වී ඇති හේයින් මේ සම්බන්ධයෙන්ද කිසිදු තත්ත්වයක් නොමැත. හතර ලොකු වගුවක් තියෙනවා, මම ඒක සභාගත කරන්නම්. 2011 සිට 2015 දක්වා වෙන් කරන ලද මුළු මුදල රුපියල් මිලියන 971.5. යාපනය කිරිනුච්චිය ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය මෙම ව්‍යාපෘතිය 2009 ආරම්භ කරන ලද අතර පැවති යුදමය වාතාවරණය මත මෙම ව්‍යාපෘතිය මන්දගාමී ලෙස ක්‍රියාත්මක වන ලදී. නමුත් යුදමය වාතාවරණය අවසන් වූ පසුව මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 266ක් වන අතර ව්‍යාපෘතිය 2020 වන විට අවසන් වීමටත් නියමිතයි. ඊළඟට ඒ පිළිබඳ වාර්තාව මම සභාගත කරන්නම් දිග එකක් නිසා. රුපියල් මිලියන 971.16ක් වෙන් කරන ලද මුළු මුදල අදාළ නොවේ. අතුරු ප්‍රශ්නවලට යොමු කරන්න පුළුවන් ඔබ.
ගරු කතානායකතුමනි, මේ වෙනකොට ඔබතුමත් දන්නවා, මේ රටම දන්නවා, ඉතාම දැඩි වියලි කාලගුණයක් ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවකට මුහුණ දෙමින් තිබෙන වෙලාවක්. දිස්ත්‍රික්ක 11කට විතර ආසන්න 106කට වැඩි ප්‍රමාණයකට පානීය ජලයේ අර්බුදයක තියෙනවා කියලා මාධ්‍යවල වාර්තා වෙලා තිබුණා. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ වෙනකොට අනුරාධපුර දිස්ත්‍රික්කය, ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩි උග්‍ර ජල හිඟයකට මුහුණ දෙමින් තිබෙනවා. විශේෂයෙන් රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් 4000කට වඩා ආසන්න ප්‍රමාණයක් ඉන්න විශ්වවිද්‍යාල නේවාසික ශිෂ්‍යයන්, ඉගෙනුම ලබන ශිෂ්‍යයන් රජරට විශ්වවිද්‍යාලයේ తాවකාලික වසා දමන තැනට අර්බුදයකට අවිලා තිබෙන වෙලාවක්. ඒ පානීය ජලය පිළිබඳ උග්‍ර හිඟයකට ඒ විශ්වවිද්‍යාල දරුවෝ මුහුණ දෙමින් ඉන්නවා. එනිසා මම අහන ප්‍රශ්නේ තමයි, මේ විශේෂයෙන් රජරට විශ්වවිද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ඒ විශ්වවිද්‍යාලයේ යථා තත්ත්වේ පවත්ව ගන්න මේ පානීය ජලය අර්බුදයේ විසඳන්න පානීය ජල සම්පාදන අමාත්‍යාංශයේ හැටියට ගනු ලබන පියවර කුමක්ද? ඒකට කඩිනම් පියවරක් ගත යුතුව තිබෙනවා. ඒ සම්බන්ධ ප්‍රශ්නට උත්තරයක් මට ඕන.
මේක කලින් අහලා තුරනම් උත්තරේ ගෙන්න ගන්න තුරන විශේෂ ඇමතිතුමා නැති නිසා මට නිකන් ආවට ගියාට උත්තරයක් දෙන්න බැහැ ඔබතුමාට.
හදිසි අවධානය
යොමු කරන්න ඔබතුමාට දැනුවත් කරන්න.
හොඳයි.
යොමු කරන්න ඔබතුමා.
කොහොමත් අපි නියඟයටත් ගම් අතුරටත් දෙකටම ඔරොත්තු දෙන රජයක්.
හොඳයි. බොහොම ස්තුතියි. ඉවරද ගරු මන්ත්‍රීතුමා?
ඒ වගේම
දෙක
විශේෂයෙන්ම කතානායකතුමනි, පානීය ජලයේ සම්බන්ධ තිබෙන එකම විශාල අර්බුදයක් තමයි දැනට තිබෙන ශ්‍රී ලංකාවේ අපිට තිබෙන, අපි දන්නවා 2025 වෙනකොට ලෝකේම වාර්තා සපයනවා 2030 විතර වෙනකොට, කියන්නේ 2025 විතර වෙනකොට ලෝකයේ සෑම රටකම ජලය ආශ්‍රිත රෝග හැදෙන ලෝකයක් නිර්මාණය වෙනවා කියලා. 2025 ජලය ආශ්‍රිතව 50% ජලය ආශ්‍රිත රෝග 50%කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය වෙනවා කියලා ලෝකයේ සමහර සමීක්ෂකින් කියනවා. දැන් අපේ රටේ තියෙන ගැටලුවක් විශේෂයෙන් වාරි මාර්ග ජල බැව් අමුණු හරහා තමයි අපේ ජල පෝෂක ප්‍රදේශවල රැඳෙන ඒවාගෙන් තමයි ජල ව්‍යාපෘති නිර්මාණය වෙලා තිබෙන්නේ. සමහර ගම්බද ග්‍රාමීය ජල ව්‍යාපෘති බෝට බෝඩ් එකෙන් ජල සම්පාදන මණ්ඩලෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා ප්‍රජා ජල ව්‍යාපෘති හැටියට වැඩි හරියෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒවා ජනතා විසින් තමයි නඩත්තු කරමින් ඒ ක්‍රියාත්මක වෙන්නේ. මම අහන්න දැනගන්න ඕනේ ජල සම්පාදන මණ්ඩලය මේ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන ප්‍රදේශවල ජල පෝෂක ප්‍රදේශ රැක ගැනීම සඳහා මගේ නම් අවධානය මම මොනරාල් ශ්‍රේකේ තියෙන අවධානය මම යොමු කරපු කෙනෙක් නිසා ඒ ජලපෝෂක ප්‍රදේශ රැක ගැනීම සඳහා ජල සම්පාද මණ්ඩලයේ අවධානය යොමු වෙනවා ප්‍රමාණය අඩුයි කියන එකයි මගේ නිගමනය. ජල සම්පා ජලයේ හිතවෙන හිඟය පියමං කරන්න ඔවුන් සැලසුම් සකස් කරන මිනා ඒ ජල සම්පාදන පෝෂක ප්‍රදේශ හා ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ජලයේ රැඳෙන තැන් ස්ථාන රැක ගැනීමට වැඩපිල්ලක් දීර්ඝ කාලයේ වැඩපිල්ලක් අත්‍යවශ්‍යයි. මොකද්ද අමාත්‍යාංශයේ මේ සම්බන්ධ දැකලා තියෙන දේ? උදාහරණයක් ඇටියට රංජිත් මද්දු බණ්ඩාරම ඇතුවත් ඉන්න නිසා මේ මොන්රාගල ජීලෝන් වතු යායේ තියෙන ජල යෝජනා ක්‍රමය. ඒ ජල යෝජනා ක්‍රමය තමයි 1991 මොන්රාගල ලංකාවේම හොඳම ජලයට ලැබුණු සම්මානය ලැබුණු තැන. ඔබතුමාත් දන්නවා. අද ජීලෝන් එකේ ලැබෙන ඒ පිරිසුදු ජලය ඉතාම අපද්‍රව්‍ය සහිත ජල ව්‍යාපෘතියක් බවට පත් වී තිබෙනවා. ඒ තමයි කාලයක් තිස්සේ අපිට විසඳගන්න බැරි ප්‍රශ්නයක්. ඒ ජල ප්‍රදේශ ප්‍රවේශක ප්‍රදේශවල ජනගහන ව්‍යාප්තිය අනවසර පදිංචි වීම ඒක සඳහා ඒ රක්ෂිත රැක ගන්න ඕනේ. ඒ ජීලෝන් රක්ෂිතය රක්ෂිතයක් බවට පත් කරන්න ඕනේ. ඒක කාලයක් තිස්සේ මට මතකයි
කලින් ප්‍රශ්නේ ඔබ ගන්න ගරු මන්ත්‍රීතුමනි
මගේ ප්‍රශ්නේ මොකලන්නේ? ඇයි ඒවට පිළියම් යොදන්නේ නැත්තේ? ජල සම්පාදන මණ්ඩලය මොකක්ද ඒ සම්බන්ධව ඔබ ගන්න ලබන ක්‍රියාමාර්ගය?
හොඳයි ගරු
පරිසර අමාත්‍යාංශෙත් මේකට සම්බන්ධයි.
ඔබ ගන්න කවුද?
තුමාට විස්තරාත්මකව පිළිතුරක් එවන්න.
හොඳයි බොහොම ස්තුතියි. ළඟට ගරු ජයන්ත සමරවීර මැතිතුමා, ගරු බිමල් රත්නායක මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමති බලන් ඇසීමට
මම අහනවා ගරු කථානායකතුමනි. ගරු කථානායකතුමනි පිළිතුරු සභාගත කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔබතුමාගේ අවසරය ඇතු ඒ ඉතුරු කරගන්න වෙලාවෙන් මට අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
අග්‍රමාත්‍යතුමා වතුර ප්‍රශ්නේ ඔබතුමා පිළිතුරු දෙනවද?
මහවැලි
ප්‍රශ්නයක් අහලා
කරුණු ටික මල්ලඟ නැහැ
එතුමා නැහැ කියනවා. එතුමා නැහැ කියනවා. හරි බොහොම ස්තුතියි.